ප්‍රධාන වැඩගතු ආරම්භය අධ්‍යන පත විෂයංක එකසා දෙක ගුවන් ප්‍රවාහන පනත් කෙටුම් පත දියුණුවර කිවීම සිවල් සිවිල් ගුවන් සේවා පනතැන් නියෝග අනුමත කිරීමට අද දින සරකාරමීට නීමිත ඥායපත්‍රයේ විෂයංක එකසා දෙක ලෙස සඳහන් ගුවන් ප්‍රවාහන නැමති පනත් කෙටුම් පත සහ සිවිල් ගුවන් සේවා පනති අරතයේ නියෝග පිළිවෙලින් 2018 අගෝස්තු 24 සහ 2018 අගෝස්තු 23 යන දිනන්දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2018 සැප්තැම්බර් 2 වෙනි දින ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආශ්‍රික අධීක්ෂණ කාරක සභාවේ සරකා බලා ඒ සම්බන්ධව ඒකීකාරක සභාවේ වාර්තාව 2018 සැප්තැම්බර් 18 එනම් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් මෙම සභාවට දැන දීමට කැමැතියි. ගරු නිමල් සිරිපාලද සිල්ලම ඇතුමා.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ සඳහන් ඉහතකි ගුවන් ප්‍රවාහන පනත් කෙටුම් පතත් ඒ වගේම 2013 ඉවිල් ගුවන් සේවා නිපදිතා කළමනාකරණ නියෝගත මම මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කර සිටිනවා.
ඕඩර් ප්ලීස්. මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසන පැමිණේ.
හොන්ඩරබල් මිනිස්ටර්,
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම පළමුවෙන්ම ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත පිළිබඳව මූලික කරුණු පැහැදිලි කිරීමක් කරන්නට කැමැති. අද දින ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පත පතෙහි විශේෂයෙන්ම 1999 මොන්ට්‍රියල් සම්මුතිය ඒ කෙටුම්පතෙහි ඇතුළත් කරලා තියෙනවා පූර්ණ වශයෙන්ම දරු මන්ත්‍රීතුමල්ලාගේ දැන ගැනීම සඳහා. වාර්ෂිකව බිලියන 4කට වැඩි මගීන් සංඛ්‍යාවක් හා ටොන් මිලියන 50කට අධික භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ගුවන් ගමනාගමනය ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයට බවට පත් වෙලා තිබුණත් අනතුරු හා විවිධ සිදුවීම් ඇතිවීමේ හැකියාවක් හා සම්භාවිතයක් තවමත් පවතිනවා. ගුවන් මගීන් මරණයට පත්වීම, මගීන්හට තුවාල සිදුවීම හෝ ඔවුන් ගුවන් ගමනාගමනයේදී ප්‍රමාදයට ලක්වීම හෝ ඔවුන්ගේ ගමන් මළු සහ භාණ්ඩ ප්‍රමාදයට ලක්වීම, හානියට පත්වීම හෝ නැතිවීම සිදුහොත් එවැනි අවස්ථාවලදී සහන සැලසීමට අදාළව ගුවන් සමාගම් විසින් දැරිය යුතු වගකීම් පද්ධතියක් සඳහා වන ප්‍රතිපාදන මෙම 1999 මොන්ට්‍රියල් සම්මුතිය මගින් ඉඩ සලසලා තිබෙනවා. මීට පෙර ගුවන් සමාගම්වල වගකීම්වලට අදාළව විවිධ ජාත්‍යන්තර සම්මුතීන් ඇතිකරගන්න ලැබුවත් ඒ සියල්ල සංශෝධනය කොට මෙවැනි වගකීම් පද්ධතීන් නවීකරණයට ලක්කිරීම හා ඒකාබද්ධ කිරීම මෙම සම්මුතිය මගින් ඉටු කරලා තියෙනවා. වෙනත් අයුරකින් කියනවා නම් සමස්ත ලෝකයටම අදාළ වන ලෙස ගුවන් සමාගම්වල වගකීම පාලනය කරනු ලබන තනි විශ්වීය සම්මුතියක් වශයෙන් ක්‍රියාත්මක වනු පිණිස මොන්ට්‍රියල් සම්මුතිය නිර්මාණය කර තිබෙනවා. මේ දක්වා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානවලට අයත් සාමාජික රාජ්‍යන් 192කින් 131ක් මෙම සම්මුතියේ ප්‍රතිපාදනයන්ට අදාළව තම රාජ්‍යන් නීති පද්ධතීන් තුළ
සිටවුන්
නීති පනවනු ලබමින් සම්මුතියේ පාර්ශවකරුවන් බවට පත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් මොන්ට්‍රියල් සම්මුතිය මගින් අපේක්ෂිත ප්‍රතිලාභ සාමාන්‍ය ගුවන් මගින් වෙත අත්කර දීමට නම් සමාජික රාජ්‍යයන්ගෙන් බහුතරය අප්‍රමාදව එය අපරාණු මත කළ යුතු වෙනවා. එසේනම් විවිධ සන්දර්භයන්ට වගකීම අදාළව වගකීම් පද්ධතීන් අඩුපාඩු මඟහරවා ළමින් ඒ කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවත් 1999 මොන්ට්‍රියල් සම්මුතිය පිළිඅරගෙන ඒ සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට ඇතුළත් වෙලා අපේ සිවිල් ගුවන් සේවා අංශයෙන් ඒ ලබාගත යුතු ජාත්‍යන්තර වශයෙන් ලබාගත යුතු එම පහසුකම් හා නීතිමය රාමුව ලබා ගැනීම සඳහා කටයුතු කරලා තිබෙන්නේ. මේ තුළින් ප්‍රවාහනය කරන භාණ්ඩ තොගුවලට අදාළව කාර්යක්ෂමතාවය ඉහළ නංවන හා අඩු වියදං කරන විද්‍යුත් ලිපිකුරු කරණය භාවිතා කිරීමට අවශ්‍ය නෛතික රාමුව ස්ථාපිත කිරීම මෙම සම්මුතිය මගින් සිදු කරනවා. විශේෂයෙන්ම මෙම කෙටුම්පතේ පූර්ණ වශයෙන්ම මොන්ට්‍රියල් සම්මුතියට සඳහන් කරුණු සියල්ල ඒ මොන්ට්‍රියල් සම්මුතියේ පිටපතක් අපි හමුනා තියෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලාට එහි තිබෙන විස්තර සියල්ල දැනගැනීම සඳහා. ඒ වගේම කෙනෙක් අහන්නට පුළුවන් මේ තුළින් ලැබෙන වාසි මොනවාද කියලා. මීට පෙරතිබුණු සම්මුතීන් වලින් යම් ගුවන්යානා අනතුරකින් යම් කෙනෙක් මිය ගියානම් ඔහුට ලබාගත හැකිව තිබුණේ එක්සත් ජනපද ඩොලර් $24,000ක මුදලක් පමණයි ඒ මරණය වෙන්නේ. නමුත් මේ සම්මුතියට ඇතුළත්වීම නිසා යම් ආකාරයකින් ගුවන් අනතුරකින් මිය ගියානම් ඔහුට එක්සත් ජනපද ඩොලර් $160,000ක් නිතැතින්ම ලැබෙනවා. නමුත් ඒ අනතුර සිදුවෙලා තිබෙන්නේ නොසැලකිලිමත්කමක් නිසා නම් unlimited liability, ඒ කියන්නේ ඒ වගකීම පිළිබඳව උසාවියකින් නියම කරන ඕනෑම ඉහළම මුදලක් ලබා ගැනීමේ අයිතිවාසිකම තිබෙනවා. ඒ වගේම ගමන්මලු දැන් යම් ප්‍රමාදයක් නිසා ගුවන් මගියෙකුගේ පැමිණීම ප්‍රමාද වුණා නම් ඒ සඳහා එක්සත් ජනපද ඩොලර් $6,000ක්. එතකොට තමන්ගේ බඩුබාහිරාදිය ප්‍රමාද වුණා නම් ඉස්සර තිබුණේ එක්සත් ජනපද ඩොලර් 20ක් අය කරගන්න දැන් 1,600ක් පුළුවන්. ඉතින් මේ විදිහට ඒ පමණක් නෙවෙයි මේ නඩු පැවරිය හැකි අධිකරණ බලය පිළිබඳව වෙනසක් කරලා තිබෙනවා. මුලින් තිබුණු සම්මුතියන් අනුව මේ අඩු අද තිබුණු අධිකරණ බලය තිබූ ස්ථාන වෙනස් කරලා ප්ලේස් ඔෆ් එයාලයින් ප්‍රින්සිපල් ප්ලේස් ඔෆ් බිස්නස් මේ එයාලයින් එකේ මූලික කාර්යාලය තියෙන ස්ථානයේ ඒ රටේ හෝ එයාලයින් ඔෆිස් එක තියෙන තැන හෝ ප්ලේස් ඔෆ් සේල් ටිකට් විකුණපු ස්ථානයේ හෝ ප්ලේස් ඔෆ් ඩෙස්ටිනේෂන් ඒ පැමිණි එයාලයින් එක පැමිණි ස්ථානයේ හෝ නැෂනලිටි ඔෆ් ද පැසෙන්ජර් ශ්‍රී ලාංකිකෙක් නම් ඔහුට වෙන රටවලට ගිය නඩු පැවරීමට අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකාවේම ඒ තුවාලය පිළිබඳව ඒ සිදුණු අනතුර පිළිබඳව මරණය පිළිබඳව ඒ වන්දි ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමේ ඉඩ පහසුකම් මේ මොන්ට්‍රියල් සම්මුතිය මගින් අපි සම්මුතියට ඇතුළත් වීම තුළින් අපි ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේක දැන් ගුවන් සේවාව විශේෂයෙන්ම ඉතාම පුළුල් වෙලා වෙනවා. දැන් ගුවන් ගමන් වල යෙදෙන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව ඉතාමත් වැඩි. ඉතින් ඒ නිසා අපිට මෙයින් විශාල වාසි ප්‍රමාණයක් අපිට රැකගන්නට ලබා ගන්නට පුළුවන්. මෙය අත්‍යවශ්‍ය නීති නීතියක් බවට පත් වෙලා තියෙනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ඒ සමගම ඉදිරිපත් කරන සේෆ්ටි මැනේජ්මන්ට් රෙගියුලේෂන්, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ගැසට් පත්‍රයේ මම අමාත්‍යවරයා වශයෙන් 2018 සිවිල් ගුවන් සේවා නිරුපද්ධිතා කළමනාකරණ නියෝග දාලා තියෙනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ යම් ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීමේදී හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතට යන ගුවන් තමන් පිළිබඳව ඒ ක්‍රියාත්මක කරන ගුවන් සේවාවන් පිළිබඳව නීති රීති සමුදායක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා නිරතුරුව ඒවා ඒ එන්ජින් සහ ඒ ගුවන් යාන නිසි ලෙස නඩත්තු කිරීම පරිපාලනය කිරීම ඒ වගේම එහි සේවය කරන සේවකයින්ගේ කාර්යක්ෂමතාවය තාක්ෂණික දැනුම විශේෂයෙන්ම පයිලට්ස්ලාගේ ගුවන් නියමුවන් පිළිබඳව තියෙන නියෝග ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ ඔවුන්ගේ දෘශ්‍ය පද්ධතියෙන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් ඒවා තබා ගැනීමේ වැදගත්කම ඒ අනුව ආරක්ෂිත ගුවන් සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඒ නීති රීති සම්පාදනය කිරීම තමයි අපි මේකින් බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණයින් පස්සේ සිවිල් ඒවියේෂන් ඔතෝරිටි සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය වෙනත් කරුණු කාරණා පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමට බැඳී ඉන්නවා. ඒ කටයුතු කිරීමට අපි පියවර ගන්නා බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ගුවන් සේවාව වඩාත් සුරක්ෂිත කිරීම සඳහා, ගුවන් සේවාව වඩාත් ප්‍රචලිත කිරීම සඳහා, ගුවන් සේවාවේ ආරක්ෂාව සඳහා අපිට ගුවන් යානා පමණක් නෙවෙයි, ගුවන් යානා ගොඩබැසීමට ඇති ගුවන් තොටුපළවල් වල ප්‍රමිතිය නියම මට්ටමට ගෙනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා අවුරුදු 21ක් තිස්සේ අපි ගුවන් යානා බැස්සුවත් අනාරක්ෂිතව බවට අයිකාවෝ සංවිධානයේ මගින් අප වෙත පෙන්වා දෙන ලද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් පතය අපිට නැවතත් ජාත්‍යන්තර මට්ටමට ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ කාර්යභාරය අප විසින් ඉටු කර බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඔව්.
සර්, ගරුමැතිතුමනි, ඔබතුමා අද මේ පනත හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගුවන් නිදහස් ගුවන් අවකාශය ගැනද, එහෙම නැත්නම් මේ ගුවන් යානා සම්බන්ධව ප්‍රමිතිය ගැනද? මොකද ඔබතුමාගේ පැහැදිලි කිරීමේදී නිදහස් ගුවන් අවකාශය ගැනත් කතා කරා.
දැන් නිදහස් ගුවන් අවකාශය නෑ නෑ, ඒ ගැන නෙවෙයි. නෑ, ඕපන් ස්කයි පොලිසිය ඒ ගැන නෙවෙයි. නෑ නෑ, ඒක මේකට අයිති වෙන්නේ නෑ. මේක මෙතන තියෙන්නේ ගුවන් යානාවල මගීන්ගේ ආරක්ෂාව, බඩුමුට්ටුවල එවැනි ගුවන් ගමනක් ගිහිල්ලා යම් මගියෙකුට යම් අනතුරක් වුණා නම් ඒ පිළිබඳව කලින් තිබුණු සම්මුතිය වලට වැඩිය මොන්ට්‍රියල් සම්මුතියෙන් තමයි වැඩි වාසි ගුවන් මගියාට ලැබෙන්නේ. ඒ සම්මුතිය තමයි අපි අත්සන් කරලා තියෙන්නේ. ඒ සම්මුතිය අනුව තමයි මේ පනත අපි සකස් කරලා තියෙන්නේ. හොඳයි. ඔව්. ඒ වගේම අපි විශේෂයෙන්ම අපිට පුළුවන් වුණා මේ ගුවන් සේවා අධිකාරිය වඩාත් ශක්තිමත් කරන්න. ගුවන් සේවා අධිකාරිය තමයි මේ රටේ මීට අදාළ සියලු නීති රීති රෙගුලාසි සහ මේවා නිසි ලෙස ක්‍රියාත්මක වෙනවද කියන බලන මධ්‍යස්ථානය. අපිට මිලියන 825ක් පමණ වියදම් කළා, ඉතා හොඳ ගොඩනැගිල්ලක්. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ උපකරණ මේ සියල්ල අපට කටුනායක සවි කරලා, කුණුපිටියේ ගංගාරාමයේ තිබුණු විශාල කුලී මුදලක් ගෙවපු එක අපිට නතර කරගෙන හොඳ.
ගරු මුලසනාරුවෝ මන්ත්‍රීතුමනි, ගරු ඇමතුමාගෙන් මම දැනගන්න කැමති, මේ වෙන විට වාර්තා වෙලා තිබෙනවා පලාලි ගුවන් තොටුපළ සිවිල් ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කළ ජාත්‍යන්තර මට්ටමේ ඉන්දියානු ගුවන් සේවා අධිකාරියට බාර දෙන්න තමුන්වහන්සේලා කටයුතු කරගෙන යනවායි කියලා.
ටික හරි, දෙවන ටික වැරදි.
දෙවෙනි එක දෙවෙනි, ගරු ඇමතුමා, දෙවෙනි එක වැරදි කියන්න බැරි. මම ඉතා වගකීමෙන් කියනවා, මේ වන විට විදේශ අමාත්‍යාංශය ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග එකඟතාවයක් ගිවිසුමකුත් මූලික ගිවිසුමකුත් අත්සන් කරලා
තියෙනවා. මූලික බොරුවක් නෑ, මූලික බොරුවක්. ඔබතුමා, මං ඇමතිතුමා වශයෙන් කියන්නේ පිළිගන්න එපැයි. ඔව්. මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
වොට් ඉස් ද පොයින්ට් ඔෆ් ඕඩර්?
ඔබතුමා ඇමතිතුමා වශයෙන් කියනවා ඒක බොරුවක් කියලා. මම ඔබතුමාගෙන් අහනවා, අනාගතයේ කිසියම් දිනක ඔබතුමාලගේ මේ තියෙන ආණ්ඩුවේ ආයු කාලයේ ගෙවී යාමට ප්‍රථම පලාලි ගුවන් තොටුපළ ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරියට දුන්නොත් ඔබතුමා එතකොට ඔය තනතුරෙන් ඉල්ලා
සිටින ඔබතුමා යම් යම් වාසි ලබා ගැනීමට කරන උපකල්පනයක් නේ ඕක. නමුත් ගරු සභාපතිතුමනි, උපකල්පනය කරන්න එපා, එහෙම දෙයක් වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මෙතුමන්ලට ඕන නැති ගිනි අවුලුවන්ඩ, ඒක වැරදි. නැති ගිනි අවුලුවන්ඩ පලාලි ගුවන් තොටුපළ පලාලි ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. නමුත් ඉන්දියාවට හරි වෙන කෙනෙකුට හරි දෙන්න කිසිම අදහසක් නැත. දුන්නොත් ඒ වෙලාවට බලා ගන්න ඔබතුමා. දෙන්න එහෙම එහෙම දෙන්නේ නැහැ. ඒ එහෙම දෙන්නේ නැහැ. ඔව්. ඒ ඒ ඔව්. තමන්නාසේ කට තිබුණු පලියට කතා කරන්න එපා. මේ වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න. ඔව්. බද පොයින්ට් ඔෆ් ඕඩර් එක.
රෝල් මෙම්බර් බඳාම පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න එපා.
ඔව්. කොකුදාගෙන මාධ්‍යයට කතා
කොන්ටබල් විමල් වීරෝන් සර්
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම වැදගත් විදියට කතා කිරීම ගැන මට වැදගත් විදියට අමාත්‍යංශයක සීලාචාර විදියට හැසිරිච්ච කෙනෙක්
මට මම ඒක බාර
ගන්නලා නමුත්
මිනිසක ජෝ ස්පීකින්
හොඳයි ඔබතුමා එහෙම කියන්නකෝ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි පලාලි ගුවන්තොටුපළ කිසිම විදේශ රටකට හෝ ඉන්දියාවට හෝ ලබා දීමට කිසිදු අදහසක් මේ රජයේ නැත. නමුත් පලාලි ගුවන්තොටුපළ වඩාත් වැඩි දියුණු කිරීම සඳහා අපි දැන් ජෝන් අමරතුංග ඇමතුමාගේ ටුවරිස්ට් ඩිවලොප්මන්ට් ෆන්ඩ් එකනුත් අපේ තිබෙන මුදල්වලනුත් යොදලා ඒ ගුවන්තොටුපළ වැඩි දියුණු කිරීමට අපි කටයුතු කරන පලාලි විතරක් නෙවෙයි අපි දැන් හිඟුරක්ගොඩ ඒ වගේම මඩකලපුව දැනටමත් අපි දියුණු කළ අවසානයි ඒ වගේම අපි කොග්ගල දිගන කියන මේ තිරිකුණාමලේ කියන මේ ඩොමෙස්ටික් එයාපෝර්ට්ස් සියල්ලම වැඩි දියුණු කළ යුතුයි අපි මොකද අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ඒවා නිසි ප්‍රමිතියට අපි ගෙන ආ යුතුයි. ඉතින් මේක හදනකොට මේක හදන්නේ කාටවත් දෙන්න නෙමෙයි අපිට තියාගන්න. අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වැඩි දියුණු කරන්න. මොකද ඒකේ වැරද්දක් නැහැ නේ. ඒ වගේම අපි විශේෂයෙන්ම රත්මලාන ගුවන්තොටුපළ පොලේ විශාල පරිශ්‍රයක ගුවන් හමුදාව විසින් අත්කරගෙන තිබුණු නිසා අපිට බැරි වුණා රත්මලාන ගුවන්තොටුපළෙන් සම්පූර්ණ ඵල ප්‍රයෝජන ගන්න. අපි දැන් ගුවන් හමුදාව එක්ක කතා කරලා සාකච්ඡා කළා ඔවුන්ට අපේ ගුවන් සේවා අපේ තියෙන අරමුදල් වලින් මිලියන 750ක් ගෙවලා ඒ අයගේ තියෙන ගොඩනැගිලි එක පැත්තකට ගෙනහිලා අක්කර 25ක ඉඩම් ප්‍රමාණයක් මුදවාගෙන අපි එතන වඩාත් ඉඩකඩ සහිත ගුවන් තොටුපළක් බවට විශේෂයෙන්ම පෞද්ගලික ජෙට් යාන ලංකාවට පැමිණියම විශාල ඉල්ලුමක් තියෙනවා පෞද්ගලික ජෙට් යාන නතර කිරීමට තැනක් අවශ්‍යයි කියලා. ඒක විශාල ආදායමක් ලැබෙන ආදායම් මාර්ගයක්. ඉතින් ඒට රත්මලා අපේ බණ්ඩාරනායක ගුවන්තොටුපළ ඉඩකඩ නැති නිසා අපි ඒ සඳහා දැන් අවශ්‍ය දියුණු කිරීමේ වැඩ කටයුතු කරනවා. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෙකන්ඩ් ටර්මිනල් එක දෙවෙනි මගී පර්යන්තයේ සෑදීම සඳහා අපට ජයිකා ආයතනයෙන් ණය මුදලක් ලැබුණා. හැබැයි ජයිකා ආයතනයෙන් ණය මුදල ලැබෙනකොට ඒ ණය කොන්දේසි 90 අපට සිදු වුණා ජපාන් කොන්ත්‍රාත්කරුවන් පමණක් ඒ සඳහා තෝරා ගන්න. ඒ අවස්ථාවේදී අපි කොන්ත්‍රාත්කරුවන් තෝරා ගන්නට ගියාම ජපාන් කොන්ත්‍රාත්කරුවන්ගේ කොන්ත්‍රාත් මුදල ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 147ක් වැඩි. ඒ නිසා අපිට ඒක දෙන්න හම්බුනේ නැහැ. මං කිව්වා ඒක අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි නැවත ඒක ටෙන්ඩර් කරන්නට දැන් කටයුතු කරගෙන යනවා. ඒ නිසා එහි ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. එහි ප්‍රමාදයක් ඇති වුණත් අපි දැනට එන මගීදාරිතාව දිනෙන් දින වැඩි වෙන නිසා අපිට తాවකාලික පිළියමක් වශයෙන් ඔබ දන්නවා පෙර සවි ප්‍රීෆැබ් කරපු ගුවන් පර්යන්තයක් විශේෂයෙන්ම ටර්මිනල් එකක් හදන්න එවැනි ටර්මිනල් ලෝකයේ ගුවන්තොටුපළවල් ගණනාවක තියෙනවා. ඒ ගුවන්තොටුපළවල් ගණනාවක තියෙන ඒවා ලැබෙන අත්දැකීම් ලබලා දැන් අපි ටෙන්ඩර් පරිපාටිය අනුව අපි එය ප්‍රදානය කිරීමට කටයුතු කරලා තියෙනවා. දැන් එය කැබිනට් මණ්ඩලයේ ඉදිරියේ තියෙන්නේ. මං හිතන්නේ තව සුමානකින් දෙකකින් අපිට ඒ පරියන්තයේ මාස 9කින් ගොඩනැංවීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙයි. එතකොට විශේෂයෙන්ම සංචාරකින්ගේ පැමිණීම වැඩිවීමත් සමගම අපට මේ අවශ්‍යතාවය ඉතාම ඉහළින්ම තියෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතුත් අපි කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. හොඳයි. ඒ වගේම අපි විශේෂයෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෝකයේ ඉහළම ගුවන් තොටුපළ බවට පත් කිරීම සඳහා තාක්ෂණික වශයෙන් අවශ්‍ය රේඩා සහ අනිකුත් පහසුකම් තාක්ෂණික පහසුකම් සියල්ල දැන් අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ගුවන් තොටුපළ ඉතාම ආරක්ෂිතයි. අපිට ආඩම්බරයක් අපේ බණ්ඩාරනායක ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඒ මට්ටමට ගෙනීමට පුළුවන් වුණා. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මේ රජය යටතේ අපි විශාල ආදායමක් ලබලා අපි ඒ ආදායම භාණ්ඩාගාරයට ලබා දීලා තිනවා. ඉස්සර ඩියුටි ෆ්‍රී ෂොප්ස් වලින් අපට ලැබුණේ 23%. නමුත් මම පාරදෘශ්‍ය භාවයකින් යුතුව ඒ කටයුතු කරපු නිසා 43%ක ප්‍රතිශතයක් ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් අපිට භාණ්ඩාගාරයට ලබා දීමට පුළුවන් වුණා. ඒ නිසා ගුවන් ක්ෂේත්‍රයේ මෙන්න මේ කියන වැඩිදියුණු කිරීමට අපේ ගුවන් සේවා අධිකාරිය කටයුතු කළ තියෙන බවත් ප්‍රකාශ කරමින් මේ සඳහා ගරු සභාවේ අනුමැතිය ලබා දෙන සේ ඉල්ලා සිටින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔනරබල් බිමල් රත්නායක.
ගරු සභාපතිතුමනි, කොපමණ වෙලාවක් වෙන් කර තිබෙනවද? නැයි ගරු සභාපතිතුමනි
21 minutes. Sorry.
ගරු සභාපතිතුමනි, අද දිනේදී ඉදිරිපත් කරලා තිබෙනවා රෙගුලාසි ගුවන් සේවයට සම්බන්ධ රෙගුලාසි දෙකක්. ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යංශ රාජ් නොවන තවත් අමාත්‍යංශකට දාල කරන ආයතනයක් පිහිටවීම පිළිබඳව මගේ අවධානය යොමු කරන්නේ ප්‍රධාන වශයෙන්ම ගුවන් සේවා සම්බන්ධව. මූලික වශයෙන් ගත්තොත් අද දිනේ ඉදිරිපත් කර තිබෙන මෙම ගුවන් මගින්ගේ සහ ඒ ගමන් බඩුවල ආරක්ෂාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් ප්‍රමිති සකස් කිරීම පිළිබඳව මූලික වශයෙන් මම හිතන්නේ අපිට විරෝධතාවයක් තිබෙනවා කියලා. මොකද ඒවා පරිපාලන සහ සමහර විට සාමාන්‍ය තාක්ෂණික කරුණු නිසා. මම මේ විවාදයේදී කල්පනා කළා ගරු සභාපතිතුමනි, විවාදය ආරම්භ කිරීමේදී මූලික වශයෙන්ම උදේවරුම මම අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන්න හැදුවු කාරණයකුත් කියලා මේ විවාදයට එන්න. මේ වෙන විට ඔබතුමා දන්නවා රාජ්‍ය පරිපාලන සේවා විභාගය පිළිබඳව රටේ යම් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ CAS විභාගය පිළිබඳව. එම විභාගය පවත්වලා එහි සුදුසුකම් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගෙන් 59 දෙනෙක් තෝරාගෙන තිබෙන බව තමයි බොහෝ විට අපව දැනුවත් කළ තිබෙන්නේ. මේ අයදුම්කරුවන්ට අදාළ කරන පුද්ගලික ලිපිගොනු පවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට මේ විදිහට කැඳවා තිබෙනවා. එසේ තිබියදී විශාල සාකච්ඡාවක් සැකයක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ විභාගය තුළ යම් ආකාරයක වංචාවක් වුණාය කියන එක පදනම් වංචාවක් වුණාය කියමින් මේ විභාගය අත්හිටවීමට විභාගයේ ප්‍රතිඵල අත්හිටවීමට ආණ්ඩුව කටයුතු කරනවා කියන බරපතල ගැටලුව විශේෂයෙන්ම මේ විභාගයෙන් සමත් වූ අය අතර දැන් විශාල ප්‍රශ්නයක් වශයෙන් ඇති වී තිබෙනවා. සාමාන්‍ය විභාග වංචා සිද්ධ වෙනවා. අපි දන්නවා මීට අවුරුදු කිහිපයකට කලින් රාජ්‍ය පරිපාලන විභාගයේ යම් වංචාවක් සිද්ධ වුණා. නමුත් ඒ වංචාව සිද්ධ වුණ ගමන්ම ගරු සභාපතිතුමනි, විභාගයේ පැවැත්වපු ආසන්නයේම ඒ පිළිබඳව මේ විවේචන ගොඩනැගුණා. ඒ නිසා ප්‍රතිඵල ලේඛන ලකුණු කරලා ප්‍රතිඵල නිකුත් කරලා ඊට පස්සේ පුද්ගලික ලිපිගොනුත් ගෙන ගත්තට පස්සේ විභාගය අවලංගු වුණා නෙමෙයි පිට කලින් අවස්ථාව. දැන් මේ අවස්ථාවේ තිබෙන විභාගේ ලියලා ප්‍රශ්න පත්‍ර බලලා ලකුණු දීලා ඒ වලකුණු වලින් 59 දෙනේ තෝරගෙන ඒ 59 දෙනාට දාලා කරන පුද්ගලික ලිපිකුණුත් අමාත්‍යාංශයට ගෙන්න ගත්තා පස්සේ මෙය නතර කරන්න යනවා කියන එක පිළිබඳව දැනට අමාත්‍යාංශ මට්ටමින් යම් මැදිහත් වීමක් කළා තියෙන බව අපි දන්නවා. ඒ නිසා අපි ආණ්ඩුව පැත්තෙන් විශේෂයෙන්ම මේ පිළිබඳව වග කියන්න තිබෙන රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව භාර අධ්‍යාපන ඇමතිවරයාගේ පැත්තෙන් අපි හිතනවා රටට බහාම පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද මේ විභාගයේ අහලඟු කිරීමට යනවා කියන හේතු ගත්තට පස්සේ ඒවා පැහැදිලිවම ආණ්ඩුවට ඉදිරිපත් වෙන දේශපාලන සහ වෙනත් කරුණු මත ඉදිරිපත් වෙන චෝදනා රාශියක් තිබෙනවා. ඒ නිසා මෙවැනි විභාගයක් අවලම් කරනවා නම් එහි බරපතල ප්‍රශ්නයක් ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. එහෙනම් විභාග දෙපාර්තමේන්තුව පැහැදිලිවම විභාග දෙපාර්තමේන්තුව තමන්ගේ වගකීම තමන්ගේ වැරද්ද බාර අරගෙන වැරදි කරපු පුද්ගලයන් හෙළිදරව් කරලා එහෙම කරන්න ඕන. නැත්තම් ලකුණු මේ විභාගේ තහනම් කළොත් අපි දකින දේ තමයි මගින් මෙවර සමත් වෙච්ච පිරිසකට ඊළඟ අවස්ථා නැති වෙන්න පුළුවන්. දෙපාරක් ලියපුවාට කොහොමත් ඉදිරිපත් වෙන්න බැරි තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ඇමතුමත් ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් වශයෙන් මේ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කරාවි කියලා. මොකද මේගොල්ලන් ඉදිරියේ අමාත්‍යාංශවල ප්‍රධාන පරිපාලකයන් බවට පත් වෙන අය. මම මේ ගුවන් සේවා රෙගුලා සම්බන්ධ විවාදයට නැවත ආවොත් එහෙම ඇමතිතුමා පිළිගත්තා ප්‍රකාශ කළා. විශේෂයෙන් අපේ ලංකාවේ තිබෙන කටුනා ගුවන්තොටුපළේ මගේ දැනීම හැටියට සකස් කර තිබෙන්නේ මගින් අවුරුද්දකට 165ක වගේ ප්‍රමාණයක් හසුරුවා. නමුත් ඒවා නිසි කාලයේදී අදාළ පුළුල් කිරීම නොකරපු නිසා දැනට මගින් මම 190ක් 95ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව කටුනා ගුවන්තොට බලහරහා එනවා. ලෝකෙ පුරාම ගුවන් ගමන් කරන ප්‍රමාණය වැඩි වී තිබෙනවා. තාක්ෂණික පහසුකම් වල වැඩිවීමත් අන්තර්ජාතික වෙළඳාම සංචාර කටයුතු වැඩි දියුණු කිරීමත් හරහා ඒ නිසා විශාල ගැටලුවක් දැනට ඇති වී තිබෙනවා ගරු සභාපතිතුමනි. එක තමයි ගුවන් මගීන්ට මේ ඉඩකඩ නොමැති වීම නිසා සැලකිය යුතු පීඩාවකට උන්ට මුහුණ දෙන සිද්ධ වෙලා තිබෙනවා. එකක් තමයි උන්ට ඉන්න තැන් නැහැ, වාඩි වෙන තැන් නැහැ. ඊට පස්සේ හැම දෙයකටම පොලිමින් ඉන්න වෙලා තිබෙනවා. හැම දෙයකටම පොලිමින් වෙලා තිබෙනවා සැලකිය යුතු කාලයක්. අපි දන්නවා ලෝකේ හැම ගුවන්තොට පළකම පොලිමින් ඉන්න වෙනවා. ලංකාවේ තරක් නෙමෙයි. නමුත් මේ ඉන්න වෙලා තියෙන කාලය වැඩි වී තිබෙනවා. ඒ වගේම තමයි මම එක සරල උදාහරණයක් කියන්න ඔබතුමා දන්නවා මිනිසු නිතර නිතර සාමාන්‍ය ජනතාව අවුරුද්දකට 7-8 සැරයක් ගුවන් ගත වෙන්නේ. අවුරුද්දකට සැරයක් දෙකක් එහෙම තමයි සාමාන්‍යත අවුරුදු කීපයකට සැරයක් තමයි මිනිසු එහෙම කරන්නේ. අපේ රටෙත් එහෙමයි, ලෝකෙ ගත්තත් එහෙමයි. ඒ නිසා මිනිසුන් හුඟාක් අයට මේ ගුවන් ගමන් හුරු පුරුදු නැහැ. දැන් කටුනා ගුවන්තොටුපළේ තිබෙන ප්‍රශ්නයක් මම ඔබතුමාට සරල ප්‍රශ්නයක් ගේසලෙත් මං කිව්වා Wi-Fi කලාප පිළිබඳ ප්‍රශ්නේ. මම දන්නේ ඔබතුමා එදා පොරොන්දුනා විසඳනවා කියලා, විසඳලාද කියලා. හොඳයි, විසඳලා නම් හොඳයි. හැබැයි මං හිතනවා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඩිජිටල් ඇතුළ පහසුකම් ඇමතුමාගේ Wi-Fi වගේ නොවනවා ඇති කියලා. ඒ වගේ Wi-Fi නම් වැඩක් නැහැ. මම මතු කරන්න හදන අනිත් කාරණේ තමයි දැන් ඔබතුමා දන්නවා මේ විවිධ කාර්යබහුල තත්ත්වයන් නිසා බොහෝ ගුවන් ගමන්වලදී අර ගේට් එක වෙනස් කරනවා. ගුවන් යානට ඇතුළු වෙන දොරටුව සමහර අවස්ථා මත වෙනස් කරනවා. ඒක වෙනස් කරාට පස්සේ ජනතාවට මගින් දැනුම් දෙනවා පබ්ලික් හියරින් සිස්ටම් එකක් හරහා මේක වෙනස් කරා කියලා. නමුත් කටුනායක ගුවන්තොටුපළේ තිබෙන පබ්ලික් හියරින් සිස්ටම් එක හොඳටම මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. කොහොමත් එහෙම වෙනස් වුණාම යම්කිසි පිරිසක් අපහසුතාවට පත් වෙනම තමයි කොච්චර හුම්කන් කොච්චර තිබුණත්. නමුත් ප්‍රධාන ගැටලුවක් විදිහට අපි දකිනවා සාමාන්‍ය ජනතාව මුණ දෙන එහෙම හියරින් සිස්ටම් එක මුළු ආයතනටම හරියන විදිහට නෙමෙයි තිබේ. ඒ වගේම තමයි ගුවන් මේ විශේෂයෙන්ම ලංකාවට එන යන දෙකේදීම විශේෂයෙන්ම එන එකේ තමයි අපිට මේක වැඩිපුර දැනෙන්නේ. ආගමික නිගමන දෙපාර්තමේන්තුව හරහා මගින් ඇතුල් කරගනිද්දී අපිට පේනවා සමහර ආගමික නිලධාරීන් ඉතාම දුෂ්කරල ඉතාම වෙහෙසකර කාර්යභාරයක් ඉටු කරන. මොකද ඔවුන්ට එක දිගටම මේ මගින් ගේ වීසා බලමින් මේව කරන්නලා තියෙනවා. නමුත් අපිට පේනවා කවුන්ටර් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවයි අවශ්‍ය කරන නිලධාරීන් නැහැ. ඒ නිසා මම දන්නවා මේක ඔබතුමා ගමත්‍යාංශන නෙමෙයි කියලා ඔබතුමා කියයි. නමුත් ඔබතුමාට තමයි ගුවන් තොටුපළ තිබෙන්නේ. අමතුමා හොඳයි කියන්න කියන්න. හරි කියන්න.
ඇත්ත වශයෙන්ම ඒ ගැටලුව දැන් දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. මොකද අවශ්‍ය ප්‍රමාණයට ආගමන හායිකුපනි දරින්නේ නැහැ. නමුත් මම ලෝකයේ අනිකුත් එයාපෝට්ල තියෙන ක්‍රමය සොයා බල්ලා දැන් අද දින කැබිනට් මණ්ඩලයේ මට අනුමත දුන්නා ඊගේට්. ඒ කියන්නේ දැන් යම් මගියෙක් ලංකාවෙන් පිට වෙලා ගියා නම් එයාගේ පාස්පෝර්ට් එකට අදාළ විස්තර තියෙනවා. දැන් ඒ ඊගේට් හයි කරායින් පස්සේ පාස්පෝර්ට් එක මේක උඩ තිබ්බාම නිකම දොරටු වැරනවා ආගමන ඉගෙන දරින් අවශ්‍ය නැහැ. ඉතින් ඒ විදිහටම විදේශිකයන් එන අය ඉන්නවනේ ආපු අයගේ රෙකෝඩ්ස් තියෙනවනේ යනකොට ඒ අයටත් අවශ්‍ය නැහැ. මේකෙන් 165ක් පමණ අපිට තද බදේ නැති කරගන්න පුළුවන්. තව මාස 5ක් ගත වෙන්න ඉස්සෙල්ලා අපි ඒ ටික හයි කරලා නවීන තාක්ෂණම මේ වැඩ කටයුත්ත කරන්න අපි යදිලා තිනවා.
ඔව් ඇමතුමනි ඔබතුමා දන්නවා මේ පිළිබඳව ආගමන යුගමන නිලධාරීන් ඒ පැත්තෙන් රජයට මම හිතන්නේ වසර ගණනාවක් තිස්සේ තමන්ගේ දුක්ගැන ඉදිරිපත් කරනවා. ඔබතුමාට ඍජුව අදාළ නැහැ. නමුත් ජනතාවට අදාළයි. ගුවන් තොටුපළේ මිනිසු දන්නේ නැහැ මොන නිලධාරියා මොන ඇමතිද අයිති කියලා. නමුත් අපිට පේන දේ තමයි මේ ආගමන යුගමන නිලධාරීන් ඉදිරිපත් කරලා තිබෙන සාධාරණ යෝජනා. සාධාරණ යෝජනා රාශියක් තියෙනවා වාට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ නිසා වුන් එක දිනයක් මීට මාස කීපයකට කලින් වැඩ වාජනය කළා. මම හිතන්නේ සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළේ මේ මගින් ගමන් ගමනාගන කටයුතු ඔවුන් වැඩ වර්ජනය කරපු පැය කීපය ඇතුලේ මහ විශාල අර්බුදයකට ලක් වුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම ගුවන් තොටුපළ සමස්තයක් ලෙස සලකලා අරගෙන එවැනි මැදිහත් වීම කරන්න කියන ඉල්ලීම අපි කරනවා. මොකද නැත්තම් ඒ ආගම නිගමන නිලධාරීන් වෙනුවට තාක්ෂණය පාවිච්චි කරන්න ගියා කියලා මම හිතන්නේ සම්පූර්ණ සුසුමක් එයි කියලා. ඒ නිසා ඒක මේ අවස්ථාවේ දවදාරණය කරන්න කැමැති. ඒ නිසා ඒ වගේම මම ඔබතුමා දැනගන්න කැමැති දැන් ගුවන් තොටුපළේ සා ගුවන් සේවා සමාගමේ මතු මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව මගේ දැනීම හැටියට අද දිනේදී පාර්ලිමේන්තු මන්ත්‍රකගේ ප්‍රශ්නකුත් අහලා තිබුණා. ආණ්ඩුව ප්‍රශ්න උත්තරේ දුන්නේ වැලි යමුණ වාර්තාව. වැලි යමුණ මහතා මුල් වෙලා වාර්තාවක් සකස් කළා. මන් දන්නවා. එතකොට ඒ වාර්තාවටත් රජයේ මුදල් මගේ දැනීම හැටියට ලක්ෂ 40කට වැඩිය ගෙව්වා. පරීක්ෂණ කමිටියටත් ලක්ෂ 40ට වැඩිය ගෙව්වා. ඒක 2015 අවුරුද්ද අවසාන වෙනකොට ඒ වාර්තාව නිකුත් කළා. හැබැයි ඒ වාර්තාවට දාලා කරන නිර්දේශ මොනවද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියන එක අපි දැනගන්න කැමති ආණ්ඩුව අපි දන්න තරමින් කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගුවන් මොකද අපි දන්නවා ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනය අපි පාර්ලිමේන්තුවට ගෙන්නපු අවස්ථාවේදී විශාල වශයෙන් ඒක ගොඩ ගන්න බැරි තරමට බිඳ වැටලා තිබෙන බව අපි කෝපකාරක සභාවේදී අති තරම් ඔප්පු කළ පෙන්නුම් කළා තිබෙනවා. ඒ වෙලාවේ ඔය රත්වත්තේ කියන චරිත රත්වත්තේ මහතාගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බොහොම හිතවතෙක් රනිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩුවක් හදුවොත් රත්වත්තලගෙන් පුරව ගන්නවා ආණ්ඩුව. ඒ ඥාතියෙක්ට ලබා දුන්නා ගුවන් සේවා සමාගමේ ප්‍රධාන විධායක තනතුර සම්පූර්ණයෙන්ම මගේ දැනීම හැටියට ලක්ෂ 66කට ආසන්න වැටුපක් ලබා ගත්තා. හැබැයි ලක්ෂ 66කට අදාළ සේවයක් ලබා දුන්නද කියන ප්‍රශ්නය ඇහුවොත් එම බිඳුවයි. මොකද හැම වෙලාවෙම අපිට කියන දේ තමයි මේ සමහර පුද්ගලෝ අපිට ගන්න බෑ විශාල මුදල් නොදී කියලා. මාසක ලක්ෂ 66ක වැටුපක් දීලා ගත්ත පුද්ගලෝ මොනවද ගුවන් සමාගමට කරේ කියලා අහුවොත් එම කියන උත්තරයක් නෑ. ඒ නිසා මේ ගුවන් සේවයේ සහ ගුවන් තොටුපළේ තිබෙන ගැටලු ප්‍රමාණයක් මම මතු කළේ. ඒ වගේම මම ඔබතුමාගෙන් දැනගන්න කැමති විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකන් ගුවන් තොටුපළ සම්බන්ධව පසුගිය කාලය තුළ ඇති වී තිබෙන වංචා දූෂණ පිළිබඳව අමාත්‍යාංශය පැත්තේ SCID ආරම මේව නෙමෙයි අමාත්‍යාංශය පැත්තෙන් අරන් තියෙන පියවර ගැනත් ඔබ දැනගන්න කැමතියි. ඒ එක්කම ගරු සභාපතිතුමනි මේ දෙවැනි රෙගුලාසියට අනුව ඔබතුමා යම්කිසි ආකාරයක වෙනස්කමක් කරන මට පැහැදිලි වූ ආකාරයට පුද්ගලික ගුවන් සේවා සමාගම් සඳහා බලපත්‍ර ලබා දීමේ හෙලිකොප්ටර්ස් වලට ප්‍රයිවට් ජෙට් වලට ලෑන්ඩ් කරන්න විතරක් නෙමෙයි ඒවා මම හිතන්නේ කමර්ෂියල් විදියට ඔපරේට් කරන්නත් බලපත්‍ර ලබා දීමට බලයක් තියෙනවා. ඒක වෙනස් කරන්න යනවා. ඉතින් අපි ඔබතුමාගෙන් දැන ඉල්ලන්න කැමති විශේෂම දැන් මේකෙන් බලය තිබුණාට ඒ බලය ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන් පෞද්ගලික ගුවන් සේවා සමාගම් වලට බලපත්‍ර ලබා දීමේදී ඒ සම්බන්ධ ඔබතුමා සකස් කරන ඒ නිර්ණායක සම්මත කිරීමට පෙර අපි දැන් කැමැති පාර්ලිමේන්තුවට අඩුම ගානේ මේ පිළිබඳ ආංශික කාරක සභාවට ඉදිරිපත් කරනවා. මොකද අපිට පේනවා මේ බලපත්‍ර ලබා දෙන එකට අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් මේ බලපත්‍ර ලබා දීම සහ ඒ බලපත්‍ර ලබා ගන්නා සමහර ආයතනවල ලබා ගන්න ඉන්න සමහර ආයතනවල අපිට පේනවා ඔවුන්ගේ තිබෙන අරමුණු ගුවන් සේවයක් පවත්වීමට වඩා වෙනත් අරමුණු බව. සමහර උනන්දු සාගත පාර්ශ්වයන් පිළිබඳ අපිට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මේ කරුණ ප්‍රමාණය මතු කරමින් මා දැනගන්න කැමති ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා ළඟදී දැන් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ගුවන් ගමනක් පිළිබඳව ඇති කරපු විශාල ගෝරනාඩුවක් එක්ක ලෝකෙ පුරාම දැන් රටේ සාකච්ඡාවක් යනවා. එතන එතුමා ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් යානයකින් ලංකාවට එද්දී එතුමට මේ ප්‍රමිතියෙන් බාල කජු ලබා දුන්නා කියලා එතුමා රැස්වීමකදී කියනවා. මම දැක්කා ළඟදී ඒ කජු ප්‍රශ්නේ නිසා දිගු කාලීනව කජු ලබා දුන්නේ කවුරු හරි ඒ සමාගම් කරුවා ඉවත් කළ වෙන කෙනෙක් ගත්තා කියලා. ගරු සභාපතිතුමනි, අපි පිළිගන්නවා ගුවන් සේවා සමාගමට වගකීමක් තිබෙනවා. ජනාධිපතිට නෙමෙයි ඕනම මගියෙක්ට හරියාකාරව ඒ සේවා ලබා දෙන්න. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි සාමාන්‍ය වැදගත් මිනිස්සේ තමන්ට මොන හරි කෑමක අඩුවක් වුණා කියලා අපි හිතන්නේ කරු සභාපතිතුමනි ඒක මේ රටවටේ කෑගගා අඬ වඩා යන්න ඕනි කියලා. මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ ජනාධිපතිවරයා කාට බැන්නත්. මොකද මේ පිළිබඳ ඔබතුමා බැලුවොත් ලෝකයේ සියලුම අන්තර්ජාතික මාධ්‍යවල ඇමරිකාවේ තිබෙන ප්‍රධානම ධාරාවේ ජනමාධ්‍යවල සිට දකුණු කොරියාවේ තිබෙන ජනමාධ්‍ය දක්වා ඉන්දියාවේ NDTV වැනි නාලිකා දක්වා මේ හැම එකකින්ම පෙන්නුවා මොකද්ද? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රටේ ජනාධිපති දිලා තින්නේ ජරා කඩු කජු කියලා. එතකොට දැන් මම දැනගන්න කැමතියි දැන් ජනාධිපතිවරයා මේක කිසි ප්‍රශ්නයක් නැහැ ලංකාවට ඇවිල්ලා ගුවන් සේවා වේ සභාපති හරි නැත්නම් ඇමතිවරයා හරි කැඳවලා මේ පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ අදාළ පුද්ගලයන් දඬුවම් දුන්නත් වට ප්‍රශ්නයක් නැහැ විනය පරීක්ෂණයක් කරලා. හැබැයි දැන් මේක රටට කියනවා. ලෝකෙට කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එල්ල වූ ඒ දරුණු කැලල මං හිතන්නේ කරු සභාපතිතුමනි ඩොලර් බිලියනයක් ඉදන් කළවත් හදා ගන්න පුළුවන් කියලා. දැන් අපි ඒකයි අහන්නේ රට සාමාන්‍යයෙන් වැඩගත් මිනිස්සෙක් Tamanට කෑමක ප්‍රශ්නයක් වුණා කියලා ඒක මේ තැන් තැන්වල කී කී ඇවිදිනවද? අනික මේ කවුද මේ රටේ ජනාධිපති? ඒතර එතුමාට තමයි මේක ප්‍රායෝගික වශයෙන් එතුමා යටතේ තමයි මේ එතුමාගේ ගුවන් සේවය මේක එතුමාගේ ගුවන් සේවය. ඒතර ඒක වැරද්දක් තියෙන නම් ඒක අවසාන වකීම එතුමාට තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ වගේ බාල වර්ගයේ ප්‍රකාශ කිරීම සම්බන්ධව අපි ඇත්තටම කනගාටු වෙනවා මේ රටේ පුරවැසි විදියට. මොකද මේ වෙච්ච ඩැමේජ් එක ඔබතුමාලා එකතු කරලා බලන්නේ වීඩියෝ ක්ලිප්ස් ප්‍රමාණය ඉතාම විශාල. මම දැක්ක දකුණු කොරියන් සවුත් කොරියන් එයාලයින් එකෙන් ඉදිරිපත් කළ තිබෙන එක වීඩියෝ එකක්. මොකද දකුණු කොරියාවෙත් ඔය විදියෙම කජු ප්‍රශ්නයකට ඒකෙ හිටපු සභාපතිගේ දියණිය ඒ දකුණු කොරියානු ගුවන් සමාගමේ උපසභාපති නිය වශයෙන් ඉන්නවා. ඒතර එයා ඔය වගේම ගුවන් ගමනක් ඇද්දි එයාටත් මේ කජු ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එයාටත් කජු දෙනවා පැකට් එකක. දැන් ජනාධිපතිතුමාට කොහොමද දුන්නා මම දන්නේ නැහැ. එයාට කජු පැකට් එකක දෙනවා සාමාන්‍යයෙන් සර්ව් කරන විදිය ඩිෂ් එක දාලා මේක කජු පැකට් එකක දෙනවා. කජු පැකට් එක දුන්නා කියලා ඒ දකුණු කොරියන් ගුවන් සමාගමේ උපසභාපති නිය මොකද්ද කරන්නේ? ඒක විසි කරලා ඒක දුන්නු සේවිකාවට බැනලා මහ විශාල ජංජාලයක් කරගෙන. දැන් මේ වර්තමාන දැන් ඔබතුමා ගත්තොත් ඒ දකුණු කොරියාවේ සහ අන්තර්ජාතික ප්‍රවෘත්ති වල යන්නේ කොහොමද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ෆොටෝ එකයි අර දකුණු කොරියාවේ මේ වැඩේ කරපු උපසභාපතිනිගේ ෆොටෝ එක එකට. තේසා ජාත්‍යන්තර කීර්තියක් රටටත් අත්පත් කරලා තියෙනවා ජනාධිපතිවරයා ගුවන් සමාගමටත් අත්පත් කළා තියෙනවා. ඒ නිසා මම හිතනවා මං හිතුවා මේකත් මේ වෙලාව මතු කරන්න ඕනි කියලා. මොකද රට පාලනය කරන කෙනාට අමතක වෙනවා නම් තමන් යටතේ තියෙන ආයතනයක් මේක. ඒකට මෙහෙම කරාම මොනවද වෙන්නේ කියලා මම හිතනවා ඒවා ඉතාම ඉතාම දුර්වල තත්ත්වයක්. ඒක රටක නායකයෙක් වශයෙන් ඉතාම දුර්වල තත්ත්වයක් කියන එකත් ප්‍රකාශ කරමින් මගේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි.
ගෞරව MHM හරිස්.
Bismillahirrahmanirrahim. Gaurav Kulukkalin Pirai Thalaivar avargale. Vimana nilayangal vimana seivaigal olungupaduthal sattamulathin pesuvadaiittu malchi adaiyiren. Kurippaga indru indha naattil vimana nilayangalin olungupaduthal enbadhu மிகவும் அவசியம்.
ப்ளீஸ் ஹொனரபிள் சேகான் சேமசிங்கே வில் டேக் த சேர். கதகான் கர்மன்.
தேங்க்யூ. இந்த ஒழுங்குபடுத்தல் என்பது மிக அவசியமான ஒரு தேவையாகும். ஏனென்றால் வெளிநாடுகளின் விமான நிலையங்களை ஒப்பிடுகின்ற பொழுது இன்று அந்த விமான நிலையங்களில் மிகச்சிறந்த பல ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டிருக்கின்றது. குறிப்பாக வெளிநாட்டவர்கள் அதேபோன்று உள்நாட்டவர்களுடைய குடிவரவு குடியாழ்வு செயற்பாட்டு நிலையங்கள் நவீனமயப்படுத்தப்பட்டு குறிப்பாக எலக்ட்ரானிக் பாஸ்போர்ட் ஊடாக அவர்கள் தங்களுடைய குடி வரவு நடவடிக்கைகளை மேற்கொள்கின்ற ஒரு நிலைமையில் இலங்கையிலும் இப்பொழுது கௌரவ அமைச்சர் அவர்கள் குறிப்பிட்டார்கள். இன்னும் 5 மாதங்களுக்குள் அவ்வாறான ஒரு நிலைமை ஏற்படும் என்று. எனவே அவ்வாறு செய்கின்ற பொழுது எமது நாட்டின் இந்த விமான நிலையங்களுடைய சேவை மேலும் அதிகரிக்கப்படும் என்பது எங்களுடைய நம்பிக்கையாகும். அதே நேரம் எங்களுடைய நாட்டின் உள்நாட்டு விமான சேவைகள் ஒரு மந்தகதியில் இருந்து கொண்டிருப்பதை நாங்கள் அவதானிக்க முடிகின்றது. குறிப்பாக நாம் பிரதிநிதித்துவப்படுத்துகின்ற கிழக்கு மாகாணத்தில் அம்பாறை மட்டக்களப்பு திருவண்ணாமலை விமான நிலையங்கள் இப்பொழுது நவீனமயப்படுத்தப்பட்டு அண்மையில் கூட கௌரவ அமைச்சர் நிமல் சிறிபாடு சில்வா அவர்கள் மட்டக்களப்புக்கான விமான நிலையை திறந்து வைத்திருந்தார்கள். ஆனால் இன்னும் விமான சேவைகள் உள்ளூர் விமான சேவைகள் துரித கதியில் இடம்பெறுவதில் சில இடையூறுகள் இருந்து கொண்டிருக்கின்றது. குறிப்பாக இந்த 3 பிரதேசங்களும் சுற்றுலா தலங்களை கொண்ட பிரதேசங்களாகும். மட்டக்களப்பை எடுத்துக்கொண்டால் பாசிக்குடா மிக பிரசித்தமான ஒரு பிரதேசம். அதே போன்று அம்பாறையில் அருகம்பை பிரதேசம், மட்டக்களப்பில் நிலாவளி அந்த திருவண்ணாமலை நிலாவளி பிரதேசம். ஆனால் அம்பாறையில் உள்ள சிக்கல் என்னவென்றால் அம்பாறை விமான நிலையத்திலிருந்து பொத்துவில் பிரதேசத்துக்கு செல்வதென்றால் கிட்டத்தட்ட 100 கிலோமீட்டர் பயணிக்க வேண்டியிருக்கின்றது. எனவே கௌரவ அமைச்சர் அவர்களே, பொத்துவில் சுற்றுலாத்துறையை ஊக்குவிப்பதற்காக பொத்துவிலில் பெரிய களப்பு லகுன் இருந்து கொண்டிருக்கின்றது. எனவே அங்கு அந்த லகுனில் நீரில் செல்கின்ற விமானங்களை தரையிறக்க முடியும். அதற்கான அந்த கட்டமைப்பை இன்ஃப்ராஸ்ட்ரக்சர் உட்கட்டமைப்பினை கௌரவ விமான சேவைகள் அமைச்சர் உருவாக்குகின்ற பொழுது உள்ளூர் விமான சேவைகள் அருகம்பையில் தரையிறக்க முடியும். அந்த தொழில்துறை லாபகரமாக அவர்களால் நடாத்த முடியும். அதேபோன்று நாம் பிரயோஜனப்படுத்துகின்ற கல்முனை பிரதேசம் ஒரு கொமர்ஷியல் ஹப்பாக ஒரு பெரும் வர்த்தக மையமாக இருந்து கொண்டிருக்கின்றது. எனவே அங்கும் லகுன் இருந்து கொண்டிருக்கின்றது. அங்கும் இவ்வாறான நீரில் செல்கின்ற விமான உட்கட்டமைப்பு வசதிகளை உருவாக்குகின்ற பொழுது அங்கு ஒரு சிறந்த ஒரு சேவையை வழங்க முடியும். அதே நேரம் அம்பாறை விமான நிலையம் புனரமைக்கப்பட்டிருக்கின்றது. ஆனால் இன்னும் உள்ளூர் விமான சேவைகள் ஆரம்பிக்கப்படவில்லை. இதை கௌரவ அமைச்சர் அவர்கள் கவனத்தில் கொண்டு இதுக்கான நடவடிக்கைகள் எடுக்குமாறு இந்த உயரி சபையில் நாம் வேண்டிக் கொள்கின்றேன். மேலும் இன்னுமொரு முக்கிய விடயத்தை இந்த சபைக்கு சமர்ப்பிக்கலாம் என்று எண்ணுகின்றேன். எங்களுடைய ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ் ஸ்தாபக தலைவர் கௌரவ எம்எச்ஏ அஷப் அவர்கள் மரணித்து இந்த வருடம் குறிப்பாக செப்டம்பர் 16 நேற்றைய முன்தினம் 18 வருடங்கள் ஆகின்றது. அவர் இந்த நாட்டில் யுத்தம் மிக கொடூரமாக இருந்த ஒரு காலகட்டத்தில் ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ் என்ற அரசியல் கட்சியை உருவாக்கி யுத்த காலத்தில் முஸ்லீம் இளைஞர்களை ஒரு ஜனநாயக பாதைக்கு கட்டுக்குள் கொண்டு வந்து இந்த நாட்டில் ஐக்கியமும் சமாதானமும் கொண்டு வருவதற்காக பெரும் பாடுபட்ட ஒரு தலைவராவார். அது மட்டுமல்லாமல் 89 தொடக்கம் 94 ஆண்டு வரை பாராளுமன்றத்தில் பெரும்பாலான விவாதங்களில் பங்கு கொண்டு இந்த நாட்டின் தேசிய நலனுக்காக பெரும் பங்காற்றிய ஒருவர். அதேபோன்று 94 ஆண்டு இந்த நாட்டில் புதிய ஆட்சியை மலர்வதற்கு காரணமாக இருந்தவர், ஒரு கிங் மேக்கராக இருந்தவர். அந்த ஜனாதிபதி முன்னாள் சந்திரிகா பண்டாரநாயக்க அவருடைய ஆட்சியை மலர்வதற்கு உறுதுணையாக இருந்து மரணிக்கும் வரை 2000 ஆண்டு செப்டம்பர் 16 வரை அமைச்சராக இருந்து இந்த நாட்டின் தேசிய பாதுகாப்புக்கும் தேசிய நலனுக்கும் நாட்டின் சமானத்தை கொண்டு வருவதற்கும் பாடுபட்ட ஒருவர். எங்களுடைய கௌரவ அமைச்சர் நிமல் சிறிபாட சில்வா அவர்கள் இருக்கின்றார்கள், அவருடைய நெருங்கிய நண்பர். எனவே அந்த பெரும் தலைவர் அவர்கள் மரணித்து 18 வருடங்களாகின்றது. எனவே அவரை கௌரவப்படுத்துவதற்காக இந்த சபை கடமைப்பட்டிருக்கின்றது. இந்த உயரிய பாராளுமன்றத்தில் அவருடைய பங்களிப்பு என்பது எல்லோருக்கும் தெரிந்த விடயம். நான் நினைக்கிறேன், 2000 ஆண்டு புதிய அரசியலமைப்பு கொண்டு வருவதற்காக 3 மணித்தியாலம் தொடர்ச்சியாக இந்த பாராளுமன்றத்தில் பேசி சாதனை படைத்திருக்கின்றார். அப்பேற்பட்ட ஒருவருக்கு இந்த பாராளுமன்றத்தில் அவருடைய புகைப்படம், போர்ட்ரைட் என்று சொல்லுகின்ற புகைப்படத்தினை இந்த பாராளுமன்றத்தில் திரைநீக்கம் செய்வதற்கு இந்த பாராளுமன்றம், குறிப்பாக சபாநாயகர் அவர்கள் முன்வர வேண்டும் என்று அவர் பிரதிநிதித்துவப்படுத்திய கல்முனை தொகுதியின் பாராளுமன்ற உறுப்பினர் என்ற அடிப்படையில் இந்த சபையில் கோரிக்கை விடுக்க விரும்புகின்றேன். அவருடைய போர்ட்ரைட் கூடிய விரைவில் இந்த பாராளுமன்றத்தில் திரைநீக்கம் செய்யும் பொழுது அவருக்கு கொடுக்கின்ற ஒரு கௌரவமாக, மரியாதையாக நாங்கள் பார்க்க முடியும்.
ஹானரபிள் மினிஸ்டர், யூ ஹேவ் 2 மோர் மினிட்ஸ்.
எனவே அது மட்டுமல்லாமல், குறிப்பாக இப்பொழுது இந்த நாட்டில் நாங்கள் மிகப்பெரிய விவாதமாக பேசப்படுகின்ற மாகாண சபைகள் திருத்த சட்டம், இப்பொழுது இந்த சபை ஒட்டுமொத்த சபையும் தோக்கடித்திருந்தது. அப்படிப்பட்ட ஒரு அந்த திருத்த சட்டம் புதிய தேர்தல் முறைமையை முழுமையாக நிராகரித்த நிலையில் அடுத்தது என்ன நடக்கப் போகின்றது என்று இன்று நாட்டிலுள்ள மக்கள் கேட்கின்றனர். பிரதமர் அவர்கள் தலைமையிலான குழு 2 மாதங்களுக்குள் அறிக்கை சமர்ப்பிக்க வேண்டும் என்று அரசியலமைப்பு கூறினாலும், பிரதமருக்கு இருக்கின்ற மிகப்பெரிய பொறுப்பு இந்த புதிய தேர்தல் சட்டத்தை நிராகரித்துள்ள நிலைமையில் அவர் பழைய தேர்தல் சட்டத்தை கொண்டு வருவதற்கான அந்த நடவடிக்கையினை மேற்கொள்ள வேண்டும் என்று இந்த சபையில் கேட்டுக்கொள்கின்றேன். 2 மாதங்களுக்குள் இந்த பழைய தேர்தல் சட்டத்தை கொண்டு வருவதற்கான அமைச்சரவை பத்திரத்தை சமர்ப்பித்து, அல்லது இந்த நாட்டுக்கு இந்த பாராளுமன்றம் நிராகரித்துள்ள இந்த சட்டமூலத்தை நாங்கள் நிராகரித்து பழைய தேர்தல் முறைக்கு போகப்போன்றோம் என்ற அரசாங்கத்தின் உத்தியோகபூர்வ அறிவிப்பை கௌரவ பிரதமர் அவர்கள் விடுக்க வேண்டும். ஏனென்றால் இன்று பற்றி தொட்டியெல்லாம் கேட்கப்படுகின்ற விடயம் இந்த மாகாண சபை தேர்தல் நடக்குமா, எந்த முறையில் நடக்கும் என்று பாராளுமன்ற உறுப்பினர்களை பார்த்து இன்று மக்கள் கேட்கின்றனர். எனவே பொறுப்புள்ள பிரதமர் அவர்கள்,
ப்ளீஸ் வைண்ட் அப்,
கிவ் மீ 1 மினிட். பிரதமர் அவர்கள் இந்த தேர்தல் சட்டத்தை, பழைய தேர்தலுக்கு சட்டத்தை கொண்டு வருவதற்கு உரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த சபையில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
சுத்தி மீலாங்கிட்ட கரு கனக ஹைராத் மந்தமா உத்துவான மினிட்டு எக்கொள்ள
ஆக்தீனம் கரு முலா சுனார் மந்திரித்துமணி அது 2010 அங்கதாஹத்தரதான சிவில் குவான் சேவா பணத்தையாட்டத்தை நியோக சா குவான் பிரவாகன பணத் கெட்டும் பதா கிதிரிபாத்கரன அவஸ்தாவே மட வச்சன் சோபே கதாகிரன் லவீம பிலி வந்து சத்துரர் பார்த்தேனோ விசேஷம் மாதாக்கின் மேக்கை தாமத் வெதகாத் நியோக சா பணத் கெட்டும் பதா கெடியர் தாமா தக்கின்னே தாப்பே கரு அமாத்தி துமா இன்னோ எதுமா மைதான்னே மே මේක ගෙන අප එක පිළිබඳව අපි සතුරට පත්වෙනයි මොකද හැමදාම අපි පාර්ලිමෙන්තුවේ මෙතුමාත් එක්ක වාද විවාද කරගන්න විරුද්ධව කතා කරන්නේ නමුත් අද මේ ඉදිරිපත් කරලා තියෙන මේ නියෝගයේ සහ පනත් කෙටුම් පත වෙනුවෙන් මහිතන්නේ අපේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ ඒ වගේම අපි ඒ සඳහා සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරනවා ඉතින් මහිතන්නේ මේ මේකේ විශේෂ වැදගත් වෙන අපේ කාරණේ තමයි සිවිල් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රඥප්ති යටතේ තිබුණු ඇනවුම් 18න් ඒක එකක් වැඩි වෙලා අද 18ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අද මම හිතන්නේ මේ නියෝග මගින් මේ බලාපොරොත්තු වෙන රාජ්‍ය නිර්පදිතතාවය වැඩසටහන එමත් නැත්නම් ස්ටේට් සේෆ්ටි ප්‍රෝග්‍රෑම් කියන එක අද මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිර්පදිතතාවය තිබුණු මේ ඇනවුම් 18ට වඩා එකක් වැඩි වෙලා අද මම හිතන්නේ සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම් එහෙමත් නැත්නම් මේ නිර්පදිතතා වැඩසටහන අද විශේෂයෙන්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ ඇනවුම් වල බැලුවාම මම හිතන්නේ ඇනවුම් 1 වෙන්න පුළුවන් ඇනවුම් 8 13 වැනි ඇනවුම් තුලදී මේ පිළිබඳව කතා කරලා තියෙනවා. නමුත් ඒක එකලස් කළා විශේෂයෙන්ම 19 මගින් ඇනවුම් 19 මගින් ලබා දෙන ඒ බලතල මගින් අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට තව දුරටත් වැඩි බලතල වපසරියක් ඇතුව මම හිතන්නේ වැඩ කරගෙන යන්න එමත් නැත්නම් නීති පනවන්න නීති ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ මගින් රජයේ අද මේ වැඩසටහන ඉදිරිපත් කිරීමත් සමග රාජ්‍ය නිර්පදිතතාවය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න අවදානම් කල්පනාකරණය ඒ වගේම මේ නිර්පදිතතාවය පිළිබඳව රාජ්‍ය සහතික වීම ප්‍රවර්ධනය වීම එවැනි ආකාරයේ කටයුතු රාශියක් යටයුතු හතරක් ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඉතින් ප්‍රතිපත්ති සකස් කිරීම යටතේ බැලුවාම මේ සේවා සැලසුම් කරුවා සේවා දායකයා එහෙම නැත්නම් එයාලා ඉන්න එක ඒ නිර්පදිතතා කල්පනාකරණය කරන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි ගුවන් සමාගම් මගින් හඳුන්වා දිය යුතුයි. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඒකේ දත්ත රැස් කිරීමේ වගකීමත් ඒ අධිකාරියට කටයුතු කරන්න සිදු වෙලා තියෙනවා. ඊළඟට අපි බැලුවාම අවදානම් කල්පනාකරණයේ දියා බලපත්‍ර නිකුත් කිරීම සහතික නිකුත් කිරීම බලය පැවතීම සහ අනුමත කිරීම ඉතින් මේ සියල්ලක් පසුගිය ඇමනුම් 18 තුලදීත් තිබුණා. මේකේ ක්‍රමවේදයකුත් තිබුණා. අර ඉස්සලා කතා කරපු මන්ත්‍රීතුමෙක් ඇහුවා මේකේ ක්‍රමවේදයක් වෙනස් කරනවද කියලා. අත වශයෙන් මේ ක්‍රමවේදයක් තිබුණා ක්‍රමවේදයක්. ඉතින් මේ ක්‍රමවේදය තිබුණා. මේකේ මේ සියල්ලක් ඒකරාශී කරලා මම හිතන්නේ විශේෂයෙන්ම නිර්ප්‍රතිත්තාවයට එමත් නැත්නම් සේෆ්ටි සඳහා මේ ක්‍රියාවලිය සකස් කරලා තියෙනවා කියන එක තමයි මට හැඟෙන්නේ. ඊළඟ කාරණය තමයි රාජ්‍ය රජයේ සහතික වීම. ඉතින් මේ පිළිබඳව කතා කරාපුවාම සෝදිසි කිරීම ඒ වගේම රාජ්‍ය නිර්පදිතතාවය කාර්යයන් කාර්ය සාධනය සමාලෝචනය හා ඇඟීම වැනි දයන් ඉෂ්ටකරන්න සිදු වෙනවා. ඒ වගේම ප්‍රවර්ධනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා විශේෂයෙන්ම මේකේ තියෙන සිද්ධීන් පිළිබඳව අභ්‍යන්තර සංවේදන ක්‍රමයක් සහ බාහිර සංවේදන ක්‍රමයක් සකස් කරගත යුතුයි. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේකේ ඉතාමත් වැදගත් කාරණේ තමයි මේ රටේ යම්කිසි සිද්ධියක් එමත් නැත්නම් මේ රට ඇතුළේදී ඇක්සිඩන්ට් එකක් සිදු වුණොත් ඒ දත්ත සියල්ලක් රැස් කරලා ඒ පිළිබඳව සියලුම දත්ත වෙනත් රාජ්‍යයන්ට ලබා දෙන්න
හැකියාවක් ලැබෙනවා. ඒක තමයි මහිතන්න වැදගත් වෙන්නේ. අපි උදාහරණයක් හැටියට අපේ රටට අපේ රටේ තියෙන ගුවන් සමාගමකට පෞද්ගලික ගුවන් සමාගමකට වේවා වෙනත් රටක ගුවන් යානයක් මිලදී ගැනීමෙදී නොයෙකුත් ගැටලු තියෙනවා. ඒකේ ඒ පිළිබඳව නඩත්තුව පිළිබඳව ඒකේ ඒ නොයෙකුත් ගැටලු පිළිබඳව හොයලා බලන්න ඕනේ. ඉතින් මෙවැනි ආකාරයේ මම හිතන්නේ මේ දත්ත ඒක රාශි කළා ඒක සියලු දෙනත් සමග බෙදා හැරීම තුලින් ඒ පිළිබඳව වෙනත් රාජ්‍යයකට වෙනත් රටකට ඒ පිළිබඳව දැනුම ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක රාජ්‍ය ආරක්ෂාවට කිසිම බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කරොත් ඒක ඉතාමත් වැදගත් කියන එක තමයි මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ. ඊළඟට දෙවැනි කාරණය මෙම නියෝග යටතේ 1999 මේ මොන්ට්‍රියල් සම්මුතිය තුලින් MC 99 කියන මේ සම්මුතිය ඉදිරිපත් කළා තිබ්බා. ඒ සම්මුතිය මගින් අපේ ඇත්තටම අපිට විශේෂයෙන්ම ගුවන් මගියාට තියෙන ගැටලු කාරණා රාශියක් විසදෙනවා කියන එක තමයි අද මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒක පෞද්ගලිකව අපිටත් සමහරක් අවස්ථාවලදී මේ වගේ අකරතැබ්බීන් වලට අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් මේක 1929 වර්සව සම්මුතියත් ඒ වගේම 1959 හර්ග්වල සම්මුතියටත් පසුව අද විශේෂයෙන්ම මේ MC 99 අනුමත සම්මත කරගත්තයින් පස්සේ මේ සම්මත කරගන්නේ මම හිතන්නේ ආසියාවේ ඉතුරු වෙලා තියෙන්නේ තව රටවල් දෙකක් පමණයි. ඒ රටවල් දෙක අතර ශ්‍රී ලංකාව මේ තියෙනවා කියන එකත් අපිට කනගාටුවට කාරණයක්. ඒ කෙසේ වෙතත් අද ඒ කාරණය ඉෂ්ට වෙනවා. ඒ නිසා මරණයකදී විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් 160,000ක් පමණ ඒ කිසිම නීතිය ක්‍රියාමාර්ග ගන්න නැතුව නීති ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේකේ ඊළඟ කාරණේ තමයි අපි සමහරක් වෙලාවට මේ රටේ ගුවන් ටිකට් පත අරගෙන වෙනත් රටකට අපි පියාසර කරලා ගුවන් යානෙන් ගිහිල්ලා ඊළඟට අපිට මේ අකරතැබ්බි වලට මුහුණ දෙන්න සිදු වෙනවා. විශේෂයෙන්ම අපි සමහරක් වෙලාවට අපේ ෆ්ලයිට් එක ඩිලේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ බඩු බාහිරාදිය නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඩිලේ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කාරණාවලදී ඇත්තටම මේ අපි නඩු මාර්ගයේ නීති මාර්ගයට යද්දී ඒ රටට ගිහිල්ලා තමයි ඉස්සර කරන්න තිබුණේ. නමුත් අද වෙනකොට ඒ ගුවන් ටිකට් පත මිලිදේ ගන්න රට ඒ වගේම ගුවන් පියාසර කරන රට ඇතුළු ඒ ගුවන් සමාගම රෙජිස්ටර් කරලා තියෙන රට ඇතුළු ඒ රටවල් පහක් ඇතුළතදී හැකියාව තියෙනවා.
මන්තුවා තව මිනිසු දෙකක් තියෙනවා පුතුමා.
මේ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් කාරණයක්. ඉතින් මේ පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරන ගමන් ප්‍රශ්නයක් අහන්න කැමති ගරු අමාත්‍යතුමාගෙන් මේක දැන් සාමාන්‍යයෙන් පැය 8කට වඩා එහෙමත් නැත්නම් මම දන්නේ පැය 6ක්ද පැය 8ක් කාලයක් තුලදී ගමන් මළු එහෙම නැත්නම් මගියා පරක් වුණොත් යම්කිසි ඒ සඳහා ගෙවීමක් කරනවා. ඉතින් මේකෙදී කොහොම කොපමණ ප්‍රමාණයක් ගෙවනවද කියන එක මම හිතන්නේ මේකේ කොහෙම කිසි තැනක දාලා නැහැ. ඒ පිළිබඳව ඔබතුමාට පසුව හරි උත්තර දෙන්න පුළුවන් නම් ඒ පිළිබඳව සතුටටපත් වෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි දැන් අපි දැන් ඔබතුමා අපි පසුගිය කාලේ ඔබතුමත් එක්ක තර්ක කරා වාද කරා අපේ මත්තල ගුවන් තොටුපළ විකුණන එක පිළිබඳව එමත් නැත්නම් ඉන්දියානු සමාගමක් සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සහ 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ ඉන්දියානු සමාගමට ලබා දීම පිළිබඳව. ඉතින් මේකේ දැන් පවතින තත්ත්වය මොකක්ද කියලා ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි ඔබතුමා ඉස්සෙල්ලා ප්‍රකාශ කරා ඉන්දියානු ගුවන් සේවා ගුවන් එයාපෝර්ට් ඒවියේෂන් ඉන්දියා සමග ගිවිසුමක් අත්සන් කරේ නැහැ කියලා. නමුත් මේ ඩේලි මිරර් පුවත්පතේ ඊයේ දිනේදී අද දිනේදී මේකේ තියෙනවා මේ මේ සංවර්ධනය සඳහා පලාලි ගුවන් තොටුපළේ මේක අසම් කරලා තියෙන්නේ එක්ස්ටර්නල් අෆෙයර්ස් පිරිස සමග. ඒ කියන්නේ ඉන්දියානු ගුවන්
අවසාන ගන්මන්තුම
ගුවන් සේවා අධිකාරිය සහ ඒ වගේම අපේ අභ්‍යන්තර අමාත්‍යාංශය අභ්‍යන්තර සේවා අමාත්‍යාංශයත් සමග තමයි අසම් කරලා තියෙන්නේ. ඔබතුමාට ඒ පිළිබඳව උත්තරයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විමල් වීරවංශ මන්ත්‍රීතුමාගෙන් විනාඩි 5ක් ගන්න කියලා එතුමා මට
මන්තෝ විමල් වීරවංශ මන්ත්‍රීවරු කතාවක් අද වෙන් කළා නැහැ.
විනාඩි තව විනාඩි දෙකකින් අවසන් කරන්නම් එතුමා මේ මෙතුමාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්නේ
ඔබතුමාට අමතර
මිනිත්තු දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතුමාට අවස්ථාව ලබා දෙනවා.
ඔබතුමාට මිනිත්තු දෙකක් දෙන්නම් අමතරව.
ඔව් විනාඩි දෙකක් තුනක් දෙන්න. ඊළඟ කාරණේ තමයි අර බිමල් රත්නායක මන්ත්‍රීතුමාත් කිව්වා අර කජු සිද්ධිය. දැන් මේ කජු සිද්ධිය නිසා මම හිතන්නේ ජනාධිපතිතුමා මම හිතන්නේ හොඳ චේතනාවකින් කරන්න ඇති ඒ දේශනය. නමුත් ඒ තුලින් අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අද මේ ආණ්ඩුව විකුණන්න බලාගෙන ඉන්න ගුවන් සමාගමට තියෙන කීර්තියක් නැති වෙලා තියෙනවා. ඒක අපකීර්තියට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මගින් මේ පිළිබඳව මම හිතන්නේ ලෝකයේ හැමතැනම අද ප්‍රචාරය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳවත් මේ අවස්ථාවේදී කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් මං විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමා වගේම ඔබතුමා ඔය ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක්. ඒ නිසා අපි විශේෂයෙන්ම ඔබතුමාගෙන් පුන පුනා ඉල්ලීම් කරන්නේ ඔබතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිතුමා බලයට පත් වුණයින් පස්සේ අර එදා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සුද්දගෙන් ගත්තේ නායකයා තමයි බණ්ඩාරනායක මැතිතුමා. එනිසා අපි ඉල්ලීම කරන්නේ මේ මත්තල ගුවන් තොටුපළ වේවා පලාලි ගුවන් තොටුපළ වේවා මේ වෙන රටකට විකුණන්න නැතුව අපිට ඉන්දියාවද කියන එකවත් චීනයද කියන එක නෙමෙයි මේ රටවල් වලට විකුණන්න නැතුව අපිට මේ සංවර්ධනය කිරීමට කටයුතු කරන්න කියලා අපි මේ අවස්ථාවේ
අවසන් කරනවා.
ගරු අමාත්‍යතුමා පුළුවන් නම් මම අහපු ප්‍රශ්න දෙකට උත්තර දෙන්න විශේෂයෙන්ම පලාලි ගුවන් තොටුපළ පිළිබඳව උත්තර දෙන්න.
භවිෂ්‍යතේ
ඔබතුමා නගපු ප්‍රශ්න දෙකෙන් ප්‍රමාද වීම පිළිබඳ කාල සීමාව ඒ රටවල් විසින් තීරණය කළ යුතු වන අතර ශ්‍රී ලංකාවට අදාළ ප්‍රමාද කාල සීමාවන් ඉදිරියේදී අපි සාකච්ඡා කළ නියම කරනවා. දෙවැනි කාරණේ පලාලි ගුවන් තොටුපළ එහෙම කිසිම සමග වෙන රටකට හෝ ඉන්දියාවට දීමට ඉන්දියාව මගින් සංවර්ධනය කිරීමටවත් දීමට කිසිම අදහසක් නැහැ. ඒ පිළිබඳ මම කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරා. මමත් බේලමිරේක කියන ඇත්තද බොරු කියන පත්තරයක් නේ ඔය? ඔව්ටි නඩු දාන්න තිබුණා මේ ක්‍රිමිනල් ඩෙෆමේෂන් තිබුණා නම් ක්‍රිමිනල් ඩෙෆමේෂන් නැහනේ. නඩු දදා ඉන්න මේ පත්තරවල තියෙන නඩු දාන්න ගියොත් අපි තමුන් ආශ්‍රය සිරුදනාටම නඩු දාන වරෙන්ද වෙන වැඩක් කරන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම අගමැතිතුමත් මමත් ජෝන් අමරතුංග මැතිතුමත් ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරා. පලාලි ගුවන් තොටුපළ අපේ ගුවන් හමුදාව මගින් දියුණු කරන්න ඕන කියලා. ඒකට අවශ්‍ය මුදල් වලින් මිලියන 850ක් මම ඒවියේෂන් ෆන්ඩ් එකෙන් දුන්නා. ඉතුරු 1000 ජෝන් අමරතුංග මැතිතුමා එකඟ වුණා ටුවරිස් ෆන්ඩ් එකෙන් දෙන්න. ඒ නිසා ගුවන් හමුදාව මගින් තමයි ඒ සියලු දියුණු කිරීමේ වැඩ කටයුතු කරන්නේ. වෙන කිසිම විදේශ රාජ්‍යයක හෝ විදේශ වෙනත් සමාගමක සම්බන්ධතාවයක් ඒකට නැහැ කියන එක මම විෂය භාර ඇමතිතුමා වශයෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි.
ගරු කරංග හිරත්
මහත්මයා දැනට ඒ ගුවන් තොටුපළේ තියෙන රන්වේ එක බොහොම අබලන් වෙලා තියෙන්නේ. රන්වේ එක තියෙන්නේ 650 මීටර්. ඒක අපි දීර්ඝ කරන්න ඕනි 320 යානයක් එන්න පුළුවන් විදිහට. ඒ සඳහා අපි එක් කරනවා. ඒ වගේම ගොඩනැගිලිත් හදනවා. මේ ගුවන් තොටුපළ අපි දැන් බැටික්ලෝ ගුවන් තොටුපළ දිනු කරා වගේම මේකත් දිනු කරනවා. දැන් බැටික්ලෝ ගුවන් තොටුපළ අපි දිනු කරේ ඒක කොන්ත්‍රාත් එක අපි බාර දුන්නේ එයාෆෝස් එකට. දැන් මේකෙත් අපි බාර දුන්නේ එයාෆෝස් එකට. ඊයේ මම එයාෆෝස් එක ඇතුළු ඔක්කොම ස්ටේක් හෝල්ඩර්ස්ලා ගෙන්නලා ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවකුත් පැවැත්තුවා. ඉතින් මෙහෙම තියෙද්දී මොකද මේක එයාෆෝස් එකට බාර දුන්නා කිව්වොත් ඒක පත්‍රවලට නිවුස් එකක් නෙවෙයිනේ. මේක ඉන්දියාවට විකුණුවා කිව්වොත් තමයි නිවුස් එකක් වෙන්නේ. ඉතින් ඒ වගේ ඔය ප්ලෑන් කරන නිවුස් ඕවා.
ඇත්තටම ගරු ඇමතුමා මේ දැන් මේ ඇත්තටම ඒ වගේ බොරු වෙන්න පුළුවන්
ගරු මන්ත්‍රී එක්මන්කාර.
නමුත් දැන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කරලත් නැද්ද? මොකද ඉන්දියාවෙන් මෙහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. ඊළඟට ඉන්දියාවේ ඒ අවශ්‍ය කරන ගුවන් යානා සහ ගුවන් සමාගම් වලට පමණක් ගොඩ බාන්න පුළුවන් විදිහට මේ ආකාරයේ මේ ජන මේ ඉන්ටර්නෙට් එකේ යන මේ කතාවක් ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ එහෙම ඉන්දියාවෙන් ඉල්ලීමක්වත් කරලා නැද්ද?
එහෙම කිසිම ඉල්ලීමක් කරලා නැහැ. එහෙම ඉල්ලීමකට ඉඩ දීලත් නැහැ. අපි දැන් මේ වැඩේ පටන්ගෙන දැන් ආරම්භ කළා ඉවරයි දැන්. දැන් ඒ ඩ්‍රෝයිං සදා දැන් මෙහෙමයි මන්ත්‍රීතුමා පත්තරවල තියෙන ඒවා අරගෙන කතා කරොත් ওই නිවුස් ඔක්කොම ඇත්ත කියලාද? ඇත්ත කියන පදමින්මකින් කතා කරන්න එපා. හරිද? ඒකයි මම පැහැදිලිව කිව්වේ. මම විශේෂ බාර අමාත්‍යවරයා. දැන් අපි මේක එයාෆෝස් එකට බාර දීලා තියෙනවා. හා ඉතින් එයාෆෝස් එකත් එක්ක තමයි අපි මේ වැඩේ කරන්නේ. එයාෆෝස් එකට අපි සල්ලි ගෙවන්නේ. අපි විශේෂයෙන්ම එයාෆෝස් එකට බාර දුන්නේ මේ ආරක්ෂාව පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ හැඟීමක් මට තියෙන නිසා. මේ ආණ්ඩුවට තියෙන නිසා. ඉතින් නෑ ටයිම්ස් ඔෆ් ඉන්දියා හරි මොන හරි තිබුණත් රටේ ඉන්න ලෝකයේ ඉන්න පත්‍රකාරයෝ මාධ්‍යකාරයෝ මේවා අවුලුවන්ඩ බලනවා මිසක් නිවන්ඩ බලන්නේ නෑනේ. ඉතින් ඒවට අහු වෙන්න එපා.
ගරු